ආර්ෂ ලිසිල්ව ආචාර්ය හර්ෂ ලිසිල්ව මැතිතුමා විනාඩි 4යි ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ කතාව අහගෙන ඉන්න එක සහ ඔහුට පිළිතුරු දීලා මගේ කතාව කරන්න අපට අවසර දෙන්න. ඔව්, අපි ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් රජයක් ඇවිල්ලා මේ රට බාර ගන්නවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මිරිස් කුඩු ගහලා, පුටු වලින් ගහලා, මේ පිහි වලින් ඇනලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටවන්න බෑ. ඉතින් ඒක තමයි මෙතන තියෙන වෙනස. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුද්ගලයෝ හැටියට අපි ඡන්දයකින් ඒ වෙනස් වීම සිද්ධ වෙයිද කියලා අපිට බලන්න පුළුවන්. දැන් ඔබතුමා අඳුරු යුගයයි සොඳුරු යුගයයි ගැන කතා කරා. අත වශයෙන්ම අපි දේශපාලන පක්ෂ ભેදයකින් තොරව මහ බැංකුව විසින් ඉදිරිපත් කරපු වාර්තාව ගත්තොත් මේ දවස් 52 මේ කුමන්ත්‍රණය නිසා ආර්ථිකයට වෙච්ච හානිය ඕන් පැහැදිලි කරලා තියෙනවා. ඔවුන්ගේ වෙබ්සයිට් එකේ මේක තියෙනවා. ඕන කෙනෙක්ට ඔබතුමාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා major adverse impact resulting from the political uncertainty was a downgrade of Sri Lanka's sovereign credit rating by the 3 rating agencies. එතකොට විපක්ෂ නායකතුමනි, ඔබතුමා දන්නවා අපි බොහොම අමාරුවෙන් තමයි ශ්‍රේණිගත කිරීමේ අගය B1 Moody's එකේ, S&P එකේ B+ සහ Fitch එකේ B+ හැටියට තියන් හිටියේ. ඔබතුමාගේ කුමන්ත්‍රණය කරලා දවස් කිහිපයකින් ඒ 3 දෙනාම අපේ ශ්‍රේණිගත කිරීමෙන් අපේ රට පල්ලෙහාට දැම්මා. B2, B සහ B කියන ආකාරයට. ඒ හරහා තමයි අපිට අතිවිශාල ලෙස මේ දවස් 52 ඒ ආර්ථික අභියෝගය තවදුරටත් බැරෑරුම් වුණේ. මහින්ද රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවද ඔබතුමාගේ කුමන්ත්‍රණයේ දවස් 52 කාලේ ඔබතුමාට බැරි වුණා මුදල් ඇමති හැටියට $1 එකක්වත් පිටරටින් ලබා ගන්න. ඔබතුමා ඒක දන්නවද? ඔබතුමා යනවනේ. ඔබතුමා යනවා. ඔබතුමා දවස් 52ක් බැරි වුණා $1 ලබා ගන්න. ඒ කියන්නේ අපේ විශ්වාසනීයත්වය ඔබතුමා විනාශ කරා. ඒක තමයි මේ ක්‍රෙඩිට් රේටින් එකේ පල්ලෙහාට දැම්මේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමා යනවා ඔබතුමා ගැන කතා කරනකොට ඔබතුමාට අහගෙන ඉන්න ශක්තියක් අපිට කනගාටුයි.
ඕඩර් ප්ලීස්. ඔබතුමා පොයින්ට් බෝඩ් එක.
පොයින්ට් බෝඩ් දැන් මේ ගරු සභාව සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු විදියේ ප්‍රකාශයක්
ඒකට සමාන. ඒකට අවස්ථාව දෙන්න බෑ.
මම
ඔය බරු ඉතින් මම කියන්න
ඔබතුමා කතා කරන්න
ඔබතුමාට වගේම මට පුළුවන් දත්ත ඉදිරිපත් කරන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක තියෙනවා page number 5 foreign inflows and outflows of the government securities market. ඒක ගැනනේ බන්දුල මගේ මිත්‍රයා කතා කරේ. පිට රටවල් වලින් කොච්චර ඩොලර් ආවද ගියාද මුළු අවුරුද්දටම පිට රටට ගිහිලා තියෙනවා. ලංකාවෙන් එළියට ගිහිලා තියෙනවා ඩොලර් මිලියන 893.6. මේ ඩොලර් මිලියන 893.6 ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මේ කට්ටියගේ කුමන්ත්‍රණයේ කාලේ තමයි ඩොලර් මිලියන 487ක් ගියේ. ඒ කියන්නේ 154ක්. එහෙමනම් මාස 9ක ගිහිලා තියෙන 146යි මාස 3ක ගිහිලා තියෙන 154. දත්තවලින් නම් දත්තවලින් සණ්ඩු කරමු මේ මන්ත්‍රීතුමා. එහෙමනම් ඊළඟට බලමු රුපියල අප්‍රමාණ වෙන එක ගැන මහ ලොකුවට කතා කරා. රුපියල අප්‍රමාණ වීමේ වේගය පිළිබඳව මහ බැංකුව මේ වාර්තාවේ ඉතාමත්ම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඔබතුමාට ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ? රුපියල අප්‍රමාණ වීම. රුපිය ඩිප්‍රීසියේෂන් against the US dollar. මේ දත්ත මේවා වෙනස් කරන්න බන්දුලටත් මටත් බෑ. month January to December දීලා තියෙනවා. ඔක්කොම 16.36කින් රුපියල අප්‍රමාණ වෙලා තියෙනවා 2018 අවුරුද්දේ. හැබැයි ඒකෙන් 146.3% අවප්‍රමාණය වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බන්දුල ගුණවර්ධනලා මහින්ද රාජපක්ෂලා කරපු කුමන්ත්‍රණය කරේ කාලේ. ඒ කියන්නේ 107.5 යට. මේක නැත්තම් මහ බැංකුව අභියෝග කරන්න. මම කියවන්නේ මහ බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන වාර්තාව. මේක මම හදපු වාර්තාවක් නෙවෙයි, මහ බැංකුවේ වාර්තාව. ඔබතුමා පිළිගන්නේ නැත්තම් මහ බැංකුවේ කට්ටිය ඇති මේ සභාගැබෙන් එළියේ ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. තව එකක් කියන්න. ඒ තමයි මොහු මහලුකුවට කිව්වා, උජාරුවට කිව්වා අපේ කාලේ නෙමෙයි මේකලංගේ කාලේ තමයි මේ 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 විදේශිකයෝ විශ්වාසයේ කඩන් වැටලා ලංකාවේ ආයෝජනය කරලා තිබිච්ච භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ඒවා අරන් ගිය කියලා එළියට. මම කියන්නේ මේක ඇත්ත කතාව. මේ තියෙන්නේ foreign investment in the secondary market. මේ තියෙන්නේ ඉස්සල මං කිව්වේ government securities market එකේ දැන් තියෙන Colombo stock exchange එකේ. ඔක්කොම එළියට ගිහිල්ලා තියෙනවා ඩොලර් මිලියන 132.6ක්. ඒකෙන් ඩොලර් මිලියන 96.9ක් ඩොලර් මිලියන 96.9ක් එහෙමත් නැත්නම් 173ක් එළියට ගිහිලා තියෙන ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාසවල. ඉතින් මං හිතන්නේ ඔయిత වඩා මේක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු හරි කියනවා නම් මාස 3 කෘමන්ත්‍රය නිසා රටට අවාසියක් උනේ නැහැ කියලා. එහෙනම් මේ දත්ත වලින් ඉදිරිපත් කරන දෙයක් අපිට විශ්වාස කරන්න බෑ. දත්ත විශ්වාස කරන නිසා ඔබතුමා කියන දේ විශ්වාස කරන්න බෑ. ඊළඟට කිව්වා ජීවිතේට පැවත තේක් 107ට වඩා පොලියට බැඳුම් කරවලින් මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් වලින් සල්ලි අරන් නැහැ කියලා. බන්දුලා ඔයා හොඳට දන්නවා. හරි 2011 12 කාලේ. හරි මේ යුද්ධයෙන් පස්සේ මං කියන්නේ යුද්ධර කලින් 108.75ට ගත්ත ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ 2007. මම කියන්නේ මේ මහා ලොකු සංවර්ධනයක් උණයි කියන කාලේ. හොඳට මතකයි බන්දුල ඔබතුමාට NSB එක හරහා මේක ගණ්ඩ ලෑස්ති වුණා. ඒවා ඒ වෙලාවේ හිටපු NSB එකේ සභාපතිවරයා කිව්වා මට මේක කරන්න බෑ කියලා. මොකද පොලිය 108.75යි ඒකේ ෆීස් ඇඩ් කරාම 109යි. අවසානයේ මොකද කරේ? ඒ හිටපු සභාපතිව මාරු කරලා ඒගොල්ලන්ගේ දේශපාලන වශයෙන් සභාපති කෙනෙක් ගෙදල්ලා 109 ගානේ මේ NSB එක හරහා ඩොලර් මිලියන 750ක් ගත්තා. ඒ ඩොලර් මිලියන 750 අපිට ගිය අවුරුද්දේ ගෙවන්න සිද්ධ වුණා. ඒක ගෙවන්න සිද්ධ වුණා. හරි ඉතින් ඕවත් එක තමයි මෙතන ඇවිල්ලා ජනතාව මුලා කරන්න උත්සාහ කරේ. මෙතුමා කියනවා ප්‍රාථමික අතිරික්තයක් ගිනුවේ අතිරික්තයක් නැල්ලු. බන්දුල ඔබතුමා මේ වගේ ගල්පල්පල් බොරු කියන්න එපා. මම මේක ඉදිරිපත් කරනවා හැන්සාඩ් ගත කරන්න කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 ප්‍රාථමික
මම ඉත මගේ නම සඳහන් කළ එතුමා
මේක ප්‍රශ්නයක් නෑ පොයින්ට් එක නෙමෙයි මේක
නෑ මගේ ඔව් මගේ උගත් මිත්‍රයා නම සඳහන් කළාම උත්තර දෙන්න ඕනේ මම ඉතා පැහැදිලිව කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලා කරන්න මේ ප්‍රාථමික ගිණුමේ 2018 අතිරික්තයක් තියෙනවා කිව්ව එක පට්ටපල් බොරුවක් ඒ නිසා මම ඔප්පු කරනවා මූල්‍ය අරමුදලත් එක්ක එන්න මේ මූල්‍ය අරමුදලත් එක්ක එන්න
හරි බොහොම ස්තුතියි
හරි 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 මම නියෝජ්‍ය කතානායකතුමනි මේක ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කරපු මේ 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 ඩේටා මම හැන්සාඩ් ගත කරනවා මේක මගේ කතාවෙම ඇතුළත් කරන්න කියලා කියනවා බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ කාලේ 2004 ප්‍රාථමික ගිණුමේ තිබුණේ අතිරික්තයක් නෙමෙයි හිඟයක් රුපියල් බිලියන 155යි ඊළඟට 2015 ප්‍රාථමික ගිණුමේ හිඟය බිලියන 302යි හැබැයි පළවෙනි පාර අවුරුදු 50 ගානකට පස්සේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණේ 2017 බිලියන 2යි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණේ 2018 බිලියන 91යි බිලියන 91යි මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් බිලියන 228යි සමහරුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ප්‍රාථමික ගිණුම ඇයි මේක වැදගත් වෙන්නේ කියලා මම ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරන්නම් ඒ තමයි අපි පොලිය මේකෙන් අයින් කරනවා එදිනෙදා වියදම් වල මොකද දැන් සමහර වෙලාවට බන්දුල ඇමතුමා ගත්ත ණයේ පොලිය අපිට ගෙවන්න වෙනවා හරි එතකොට එතුමා 109ට ගත්තා නම් අපිට 109 පොලිය ගෙවන්න ඕනේ ඒක අපේ මේ වරදක් නෙමෙයි හරි අපිට වෙලා තියෙන එක මේගොල්ලෝ ගත්ත ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඒ ණය වලට 105 10 පොලිය ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි ප්‍රාථමික ගිණුම බලනකොට බලන්නේ එවකට ඉන්න ආණ්ඩුවට පුළුවන් ද එදා තමන්ගේ කාර්යක්ෂමව මේ කළමනාකරණය කරන්න කියලා. අනේ ඒ නිසා තමයි ප්‍රාථමික ගිණුම වැදගත් වෙන්නේ. අනිත් එක තමයි මගේ උගත් මිත්‍රයා කිව්ව කලින් මේ ඩොලර් සමාවෙන රුපියල් බිලියන 90 ගෙවන්න නැතුව තිබ්බා කියලා. මම ඔබතුමාට කියන්න එරණමතුමා කිව්වා වගේ හැම අවුරුද්දෙම පස්සට යනවා. ඒක නවත්තන්න බෑ. දෙසැම්බර් මාසේ 30 වෙනිදා බිලක් ආව නම් අපිට දෙසැම්බර් මාසේ 31 වෙනිදා එක ගෙවන්න බෑ. ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑ. නමුත් ඒ ඊළඟ මාස දෙකේ තුනේ ගෙවනවා. මම ලේකම්තුමාගෙන් දැන් ඇහුවා. එතුමා කිව්වා ඔව් 90ක් නෙවෙයි 99ක් තිබ්බා. ඒ 99ෙන් දැන්ට 70ක් ගෙවලා තියෙනවා. ඒතුළු ටිකක් ගෙවනවා කියලා වහම්. හැබැයි එතුමා තව දෙයක් කිව්වා බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙතන සඳහන් නොකරපු. ඒ තමයි 2011 ඉඳලා මේ වගේ ඉතුරු වෙච්ච ඒවා මේ කට්ටිය ගෙව්වේ නැහැ. මේ කට්ටිය ගෙව්වේ නැහැ. මම වගකීමෙන් කියනවා කැබිනට් එකටත් දැනුවත් කරලා තියෙනවා මේ මෙතන බබහුකුන් සමඩ මෙතුමා ඒ අවුරුදු 3ට 11 12 13 14 අවුරුදු 4ට රුපියල් බිලියන 138ක් ගෙවන්නතුව අපේ බිලට දාලා තිබුණා. එතකොට 2015 ආණ්ඩුව ආවම ඔහෙලා ඔය නොගෙව්වා අපිට ගෙවන්න සිද්ධුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවද ඒ ඩොලර් බිලියන 100 රුපියල් බිලියන 136 න් ආයතන 17ක EPF එක ගෙවලා නැහැ. EPF එක ගෙවුවේ නැහැ ඔහෙලා. CDB එකේ EPF එක ගෙවපු නැති හාදිය තමයි මෙතන ඇවිල්ලා මේ දැන් කෑකෝ ගහන්නේ. ඉතින් මන්ත්‍රීතුමා ඔබතුමා ගිහිල්ලා ඔය වළම් බිඳින්න පුළුවන් කවුරුත් නැති තැන්වල. හැබැයි අපි ඉන්නකොට ඔතුමට ඉන්න බෑ. ඔන්න ගියා. ඔන්න ගියා.
ආචාර්ය ගියා.
ඔන්න ගියා.
ආචාර්ය ගියා.
ඔන්න ගියා. ඔන්න ගියා. එහෙමනම් මේ නියෝජ කතා නැද්ද දැන් කට්ටිය ගිහිල්ලානේ. දැන් අපි අපේ කතාව කරමු. එළවල දැම්මා. දැන් බලන්න. දැන් මේකෙන් පටන් ගන්න ඕනේ. මම පටන් ගන්නේ මගේ හදවතට ඉතාමත්ම සංවේදී කාරණයක්. ඒක තමයි සුවසැරිය. සුවසැරියේ සේවය කරනවා අපේ දැනට 1500ක් විතර දරුවෝ. ඒගොල්ලෝ ඉතාමත්ම ලොකු කැපවීමක් කරලා මේකේ වැඩ කරනවා. මයිදානේ සමහරු දකින්න ඇති සිරිපාදේ වන්දනාවේ කෙනෙක් අසාධ්‍ය වෙලා එතන මේ 1990ට කතා කරාම පලාබැද්ද පොලිසියෙන් ඇරලා තිබුණ ඇම්බියුලන්ස් එක. මේ කට්ටිය ස්ට්‍රෙචර් එක උස්සගෙන උඩට ගිහිල්ලා ඒ අහිංසක කාන්තාව පල්ලෙහාට ගෙනහිල්ලා සිරිපාදේ භාගයක් දුර පල්ලෙහාට ඇවිල්ලා ඒ වන්දනාවේ මේ කාන්තාව ස්පිරිතාල දාලා එතුමියට හොඳ වුණා. මේ එක උදාහරණයක් විතරයි. හරි අද මේ කතා කරන අවස්ථාවේ මේ 1990 වැඩ කරන පුද්ගලෝ ඉතාමත්ම ඕනකම එක දවසකට 450 දෙනෙක් විතර අපි ස්පිරිතාල වලට ගෙනෙනවා. ඉතින් මම ඒ සියලු දෙනා වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි රාජිත ගාරු ඇමතුමා අපිට බොහෝ උදව් කරනවා. එතුමාටත් මංගල ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක අපේ අමාත්‍යාංශයටද ක්‍රියාත්මක වෙන්නේ රුපියල් මිලියන 2000ක් දීලා තියෙනවා. එන අවුරුද්දේ සුවසැරිය 1990 ශ්‍රී ලංකාවේ හැමතැනම පවත්වගෙන යන. ඊට අමතරව ගරු මුදල් ඇමතුමා අපිට රුපියල් මිලියන 600ක් දීලා තියෙනවා. මේ පුද්ගලයන්ට නවතින තැනක් නැහැ. සමහර වෙලාවට ගස් යට එහෙමත් නැත්නම් ඇම්බියුලන්ස් එක ඇතුලේ ඉන්නේ. ඒ කට්ටියට ඒ අවශ්‍යතාවය සපුරා ගන්න. අද මේ අයවැය අපි බලන්න ඕනේ මොකද්ද මේකේ හරය? මොකද්ද මේ අපි මේකෙන් කරන්න හදන්නේ? නූතන යුගයේ ග්‍රාමීය ප්‍රදේශවල සමහරු ඉස්සරහට ආවා. ඒ ඉස්සරහට ආවේ ඒ කට්ටියට දේශපාලන අධිකාරියේ සහයෝගයක් තිබුණ නැහැ. එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ එහෙමත් නැත්නම් සල්ලි තියෙන නෑදෑයන්ගේ මේ සහයෝගයක් තිබුණ නැහැ. නමුත් ඒ පුද්ගලයන්ගේ විභව ශක්තියෙන් ඒ පුද්ගලෝ ඉස්සරහට ආවා. හරි මොකද්ද මේ? හරි අලුත් දේවල් කරලා තමයි ඒ පුද්ගලෝ ඉස්සරහට ආවේ. අපිට ඒ උදාහරණ ඕන තරම් මේ රටේ තියෙනවා. අපේ කුමාර්තුංග මුණදාස සූරීන් කියපු දේ තමයි අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා. එහෙමනම් ඇයි මම මේ කතාව මෙතනට ගේන්නේ නියෝජ්‍ය කතානායකතුමනි? සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉහාට ගිහිල්ලා රජයේ රැකියා බලාපොරොත්තු වෙලා ඉන්නේ නැතුව හරි කටට යමක් වැටෙනකම් බලන් ඉන්නේ නැතුව අපි අයවැය දිහා බලන්න ඕනේ. අර ඉලෙක්ට්‍රික් කාර් වල බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරපු එකද එහෙමත් නැත්නම් ටැක්ස් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරපු එකටද වඩා ඒ කියන්නේ බඩගැනට වඩා පොහොර සහනාධාරයට වඩා හැමදාම අයවැය ලං වෙනකොට සාමාන්‍ය බොහෝ දෙනා මාධ්‍යෙන් අහන දෙයට වඩා අපි බලන්න ඕනේ අපේ ගොවි මහත්තයාගේ පුරන් වෙච්ච කුඹුර එයාගේ පුතා බේරගන්නේ කොහොමද කියලා. ඒකයි අපි බලන්න ඕනේ. අපි බලන්න ඕනේ එයාගේ පුතා කොහොමද තාත්තගේ ණය බේරලා පවුල බේරලා ගම බේරලා රට බේරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඒකයි නියෝජ්‍ය කතානායකතුමනි මේකේ හරයක් හැටියට අපි බලන්න ඕනේ. නැතුව මේකේ පොඩි දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා පළවෙනි පාරට අපි මේ බජට් එක ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ බජට් එකක් හැටියට. මේකෙන් කවුරුත් අපිට අපේ දර්ශනයට එහා ගිය කට්ටියක් ඇවිල්ලා කියන්නේ නැහැ මේක කරන්න එපා මේක කරන්න කියලා. අපේ දර්ශනය තමයි මේ අපි මෙතන ඉදිරිපත් කරලා තියෙන එක්සත් ජාතික පෙරමුණේ. ඒ නිසා අපි බලන්නේ දැන් උදාහරණයක් හැටියට ගන්න කුරුඳු. හොඳයි කුරුඳු ගන්නකෝ. දැන් ලෝකේ කුරුඳු වලින් 80% නිෂ්පාදනය කරන්නේ අපේ රටේ. හරි මෙක්සිකෝට එහෙට මෙහෙට මේ කුරුඳු අරන. හැමෝම කියනවා ලංකාවේ කුරුඳු තමයි කියලා ලෝකේ හොඳම කුරුඳු. හැබැයි තාම අර කුරුඳු තරලා ඒ ක්‍රමයට තමයි කුරුඳු පිටරට අරින්. හරි කුරුඳු වලින් හොඳ අපි දැන් ලෝකේ කතා කරනකොට කියනවා න්‍යූට්‍රෝසූටිකල්ස් එහෙම තියෙනවා. කුරුඳු හරහා කොහොමද ඒවා කරන්නේ? සම්ප්‍රදායික ක්‍රමෙන් එළියට ගිහිල්ලා අලුත් විදියට හිතලා අලුත් නිෂ්පාදන කරලා ලෝකෙට අරන් යන්න අවස්ථාව තමයි අපි මේකෙන් ඇති කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ ඉදිරිපත් කරපු අයවැයේ හරය. අයවැය කියන එක අවුරුද්දක රජයේ ආදායම වියදමට වඩා එහා ගිය ප්‍රතිපත්තිමය වැඩ කටයුත්තක් හැටියට තමයි අපි බලන්න ඕන. දැන් උදාහරණයක් හැටියට අපි අරගෙන බලමු මම මේ කියපු මේ ප්‍රතිපත්තිමය වෙනස් කිරීම හරහා මොකද්ද ජනතාවට මේ බජට් එකෙන් ඍජුවම ලැබෙන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට මම කියන්නම් මේ මයි ෆියුචර් කියන ණය යෝජනා ක්‍රමය. දැන් මේකේ මේ මුදල් ඇමතුමා කියනවා අපසු සස්පර සඳහා පෙනී සිටින ශිෂ්‍යවන්ගෙන් ඒ කතාව කියලා කියනවා මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි මයි ෆියුචර් ණය යෝජනා ක්‍රමය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අපි හඳුන්වා දෙනු ලැබේ. ශිෂ්‍යයෙකුට උපරිම රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණයක් ලබා ගත හැකිවන අතර උපාධිය ලබා අවුරුදු දෙකකට පසු ආපසු ගෙවීම ආරම්භ කර වසර 12ක් තුල ගෙවා අවසන් කර හැකිය කියලා. දැන් ඇත්ත කතාව තමයි නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපේ පබ්ලික් ඩේ එකට දෙමව්පියෝ ආවම ඔවුන් කියනවා මගේ දුවට මගේ පුතාට රැකියාවක් ඕනේ. CV එක බැලුවම ඔක්කොම ඩිග්‍රී තියෙනවා. නමුත් මොනවාද බොහෝ වෙලාවට ඒ ඩිග්‍රී මේගොල්ලෝ තියෙන්නේ? ගොඩක් වෙලාවට තියෙනවා බෞද්ධ සංස්කෘතිය තියෙනවා, සිංහල තියෙනවා, ඊළඟට මාධ්‍ය තියෙනවා, ඊළඟට නැටුම් කලාව තියෙනවා, ඊළඟට දේශපාලන විද්‍යාව තියෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපි අලුත් අලුත් දෑ තනන රටක් නම් අපි අලුත් අලුත් දෑ නම් තනන්න ඕනේ. අපිට පුළුවන්කම තියනවාද ඒ අලුත් අලුත් දේවල් හදන්න? අපේ විශ්වවිද්‍යාල වලින් පාසල් වලින් එළියට එන දරුවන්ට ඒ හැකියාව අපි ලබා දීලා තියනවාද? අපි අර මැද ආදායම් ප්‍රශ්න හිර වෙලා ඉන්නවා කියලා මිඩල් ඉන්කම් ට්‍රැප්. හරි අපි කතා කරනවා ගැන. ඔව් මම පිළිගන්නවා. ඒක දේශපාලන ભેදයක් නැහැ. මැද ඒ ආදායම් උගුලෙන් එළියට එන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ අලුත් දේවල් හදන්න. එහෙම නැතුව අපිට ඒ ඉදිරියට එන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි අපේ බලාපොරොත්තුව දැනුම මත පදනම් වෙච්ච හරි ඉහළ තරඟකාරීත්වයක් ඇති සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරා. දැන් මේ ළඟදී අපේ ආර්ථික විද්‍යාඥයෝ සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෝ එකතු වෙලා මේ රටේ වර්ධනයේ ගැටලු පිළිබඳව විශාල පර්යේෂණයක් කරා. ඒකෙන් දැනගත්ත එක කාරණාවක් තමයි අපේ රටේ නිර්මාණය කරන දේවල් හරි වලින් අපේ රටේ
ඇමතුමාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා තියෙන දැනගන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාලයේ යන ළමයින්ට මිලියනක් පොලි රහිතව දෙන්නේ මොනවාරි විචන්න කලා විචයන්ට එහෙම නොදී නැත්නම් මොනවාරි විච නැත්නම් ඒ ළමයා යන ප්‍රායෝගිකව රටට යමක් කරන්න පුළුවන් ළමයෙකුට මේ ලක්ෂ 10 දෙන්නේ කියන එක.
ඒක හරි ඔබතුමා මම ඒක ගේන ඔබතුමා ඉතාමත්ම වැදගත් කාරණාවක් මතු කරන්නේ. මොකද අපේ උවමනාව තමයි මේ දරුවන්ව STEM education පැත්තට ගෙනියන්න. සයන්ස්, එන්ජිනියරින්, ටෙක්නොලොජි, මැතමැටික්ස් සහ ඉංග්‍රීසි. එතකොට අපිට දිරිගැන්වීමක් කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා කියන 100% මම එකඟ වෙනවා. ඒ විෂයන් වෙතට යනවා නම් අපිට ප්‍රමුඛතාවයක් දෙන්න පුළුවන් ඒ ණය ගැනීම සඳහා. දැන් බලන්න දැන් SLIIT එක වගේවා. හරි NSBM එක වගේවා. NIBM වගේවා. එතකොට software engineering කරන්න පුළුවන්. electronics engineering කරන්න පුළුවන්. හරි ඒ හැකියාව තියෙනවා. නමුත් මුදල් ප්‍රශ්නේ තියෙන්නේ. අර ගෝවි මහත්තයා ගන්න ගරු මන්ත්‍රීතුමා ගෝවි මහත්තයාගේ ඉඩම පුරන් වෙලා තියෙන්නේ. ගෝවි මහත්තයා ණය වෙලා තියෙන්නේ. ගෝවි මහත්තයාගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි පුතා මොකක්වත් කරන්නේ නැහැ තාත්තට උදව් කරනවා. දෙවෙනි පුතා අයියාට උදව් කරනවා තාත්තට උදව් කරනවා. තුන්වෙනි පුතා තමයි බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයට යන්නේ. මොකද අයියලා දෙන්න ඉතුරු කරපු සල්ලි වලින්. ඒක තමයි මේ රටේ ඇත්ත කතාව. හැබැයි අපි ඒක තමයි වෙනස් කරන්න හදන්නේ ගරු මන්ත්‍රීතුමා. එතකොට ඒ කුඹුර අයිති ගෝවි මහත්තයාට ප්‍රශ්නයක් නැහැ. එතුමට සල්ලි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට පුළුවන් පුතාට කියන්න ඒ ගිරාඳුරු කෝට්ටේ බැංකුවට ගිහිල්ලා එතනින් ලක්ෂ 11ක ණයක් ගන්න. ඒ ලක්ෂ 11ක් කෙලින්ම අපි ට්‍රාන්ස්ෆර් කරනවා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ නිර්දේශ කරපු ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයකට. ඊට පස්සේ හිතන්න මේක ඩිග්‍රී එක ගන්නවා අවුරුදු දෙකක් මොකක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ අවුරුදු 12ක් තිස්සේ තමයි මේක නැවත ගෙවන් වෙන්නේ. ඉතින් මම ඇත්ත වශයෙන්ම මේ බජට් එකේ දකින ඉතාමත්ම වැදගත් යෝජනාවක් හැටියට මොකද අපේ ඉලක්කයට යන්න නම් මේක මම දකින. ඊට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි වයස අවුරුදු 13 අධ්‍යාපනය පිළිබඳව අපි දන්නවා. දැන් ඕ ලෙවල් කරායින් පස්සේ විෂයන් 26ක් තියෙනවා. ඒ 26න් ඕන එකක් අපිට ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් අරගෙන කරන්න පුළුවන්. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ මේක සම්පූර්ණයෙන්ම රීඔරියන්ට් වෙන්න ඕනේ. අපේ මේ ස්කිල් සෙට් එක රීඔරියන්ට් කරන්නේ නැතුව අපිට බෑ මේ මැදි ආදායම් උගුලෙන් එළියට එන්න. කවුරු කොච්චර දේශපාලන වේදිකාවල කෑ ගැහුවත් අපිට බෑ මේ වැඩේ කරන්න. දැන් මම හොඳ උදාහරණයක් කියන. අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ පැසිය ගත්තොත් අපනයන පැසිය අරගෙන බැලුවොත් එව්වා මේ ලෝකේ තියෙන රටවල් වලින් 86ක් 90ත් අතර ප්‍රමාණයකට නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් බලන්න මම මේ කියන කතාව. ඒ කියන්නේ කෝ අපේ තරඟකාරීත්වය. එහෙමනම් අපිට තරඟ කරන්න වෙන්නේ අඩු කුලියට. එහෙමත් නැත්නම් low wages අඩු පඩියට. අපිට දැන් එක කරන්න බෑ. මොකද අපි මැදි ආදායම් රටක්. ඉතින් මැදි ආදායම් රටක අපිට රුපියල් 500 මිනිස්සු වැඩ කරන්නේ නැහැ දවසකට. දැන් අද තේ දළු නැලන කාන්තාවන්ටත් රුපියල් 1000ක අවම වැටුපක් කිල්ලනවා. එතකොට එහෙමනම් අපේ දේවල් අනිත් රටවල් වලටත් හදන්න පුළුවන් නම් මොකද කරන්නේ? ඒ කට්ටිය කියනවා වෙන රටකට ගිහිල්ලා ඔහෙලා එහෙනම් මට මේක හදලා දෙන්න කියලා. ඇයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි බංගලාදේශයේ මෙච්චර වේගෙන් ඉස්සරහට යන්නේ? මෙච්චර වේගෙන් බංගලාදේශයේ ඉස්සරහට යන්නේ අපේ ඉස්සර අපේ රටේ කරපුවා ඒ වගේ රටවල් වලට ගෙනහිල්ලා කරනවා අඩු මේ පඩියට. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ රටේ සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. අපි නිෂ්පාදනය කරන්නේ සරල භාණ්ඩ. සරල භාණ්ඩ නිෂ්පාදනය කරන්න බොහෝ දෙනෙක්ට පුළුවන්. නමුත් සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න හැමෝටම බෑ. හැබැයි සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැති තාක්කල් අපිට අර කුමාරදුංග මුනිදාස සූරීන් කිව්වා වගේ අලුත් දෑ නොතනන මේ රටක් ලෝ ඉදිරියට යන්නේ නැහැ කියන එක. හරි? ජාතිය ලෝ ඉදිරියට යන්නේ නැහැ කියලා. හරි? ඉතින් ඒක තමයි එදා ඒ වගේම අද බලපානවා. එදාට වඩා අද බලපාන. මොකද අපි තරඟ කරන්නේ තවදුරටත් ඉන්දියාව බංගලාදේශය පකිස්තානෙත් එක නෙමෙයි. අපි තරඟ කරන්නේ ඊශ්‍රායලය දකුණු කොරියාව ඊළඟට අයර්ලන්තය මේ රටවල් සමග. හරි එහෙමනම් මේක අපි ඉතාමත්ම ඕනෑකමින් මේ තීරණය ගත යුතුව තියෙනවා. ඒ නිසා තමයි අපිට ඒ නැඹුරු වෙන්න ඕනේ දිරිගන්වන්න ඕනේ දරුවෝ ඒ අලුත් දේවල් හදන්න අවශ්‍ය අඩිතාලමට එකතු කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා නව උත්පාදන වලට ඉතාමත්ම හොඳ දිරිගැන්වීම් මේ මොකද්ද මේවක හරහා බජට් එක හරහා දීලා තියෙනවා. එහෙමනම් ඒක තමයි මංගල සමරවිර ඇමතුමාර හාවඩ් විශ්වවිද්‍යාල MIT එක ගැන කතා කරේ. දැන් මමත් MIT එකටත් ගිහිල්ලා තියෙනවා, හාවඩ් එකටත් ගිහිල්ලා තියෙනවා, පෝස්ට් ග්‍රැජුවේට් එකෙන් පස්සේ මම දැකලා තියෙනවා. හරි? ඒ රටවල් වෙන රටවල් වල දරුවෝ ඒ කට්ටිය ඒ ආණ්ඩු වල ස්කෝලර්ෂිප් වලින් එනවා. ඇවිල්ලා ඒ කට්ටිය අවුරුදු 4ක් 5ක් එතන ඉඳලා ඊට පස්සේ ආයෙත් තමන්ගේ රටවල් වලට යනවා. හරි? ඒ හරහා අපිට පුළුවන් අලුත් දැනුම ලංකාවට ගේන්න. ඉතින් ඒකට මං හිතන්නේ සමහරු විවේචනය කරාට මං විශ්වාස කරනවා ඒක ඒක හොඳ දෙයක් කියලා. අපි මම චුට්ටක් මේක විග්‍රහ කරන්නම්. මොකද මේක වැදගත්. ඒක තමයි අද අපි ඉන්නේ පාරිභෝගිකයා විසින් මෙහෙවන නිෂ්පාදන ජාලාවල. ඒකට අපි කියනවා consumer driven production networks. ඒ කියන්නේ කවුරු හරි අපිට ඕඩර් එකක් දෙනවා අපිට මේ මේවා ෂර්ට් ලක්ෂයක් මහලා දෙන්න. මේ තැන මෙන්න රෙදි ටික මෙන්න ඩිසයින් එක කරනා කරලා මේක මහලා දෙන්න. ඒක තමයි මේ පාරිභෝගිකයා විසින් මෙහෙවන නිෂ්පාදන ජාලවල අපි ඉන්නේ. එතන ඉඳලා මම මේ කතා කරන්නේ බොහෝ දුරට මේ පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා මේ ප්‍රේමචන්ද අතුකෝරාල සිසිර ජයකොඩි මේ ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටි එකේ කට්ටිය ඒ කට්ටිය පෙන්නලා දීලා තියෙනවා අපිට මේ consumer driven networks වල ඉඳලා ඒ අවශ්‍ය පිම්ම පනින්න බෑ එහෙමනම් producer driven networks වලට යන්න ඕනේ එතකොට තමයි අපේ patent එකක් තියෙන්නේ. එතන තමයි නිෂ්පාදකයා විසින් මෙහෙවන කලාපීය ජාලවලට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ආයෝජන දිර්දීමනා දෙන්නේ. දැන් බලන්න නියෝජ කතානායකතුමනි මේක ගැන මිනිස්සු කතා කරන්නේ නැහැ. අපේ communication එකේ තියෙන ගැටලු නිසා මේක මාධ්‍ය හරහා ගිහිල්ලා නැහැ. රුපියල් මිලියන 10ක් රුපියල් මිලියනක් වුණත් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමුකෝ ගරු මන්ත්‍රීතුමා රුපියල් මිලියන 10ක් අපි ආයෝජනය කරා කියලා මොකක් හරි අලුත් දෙයකට එහෙමනම් නියෝජ කතානායකතුමනි ඒ ආයෝජනය කරපු රුපියල් මිලියන 10 රුපියල් මිලියන 20ක ලාභයක් බවට පරිවර්තනය වෙනකන් එක තඹ සත පහක්වත් බදු ගෙවන්න ඕනේ නැහැ බලන්න මෙවැනි දිරිගැන්වීම තමයි මේ බජට් එක හරහා සිද්ධ වෙන්නේ අපි හිතමු ඒ රුපියල් මිලියන 10 අපි ආයෝජනය කරා කියලා යාපනේ එහෙමනම් රුපියල් මිලියන 30ක් තමන්ට ආදායම මේ ලාභයක් වෙනකම් ආදායම් බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක තමයි මේ අනිත් එක තමයි මෙතන කතා වෙන්නේ මේ මෘදුකාංග ගැන. දැන් අපේ රටේ ඉස්සර කාලේ අපි තේ රබර් පොල් ගැන කතා කරා. දැන් බලන්න වැඩිපුරම ශීඝ්‍රයෙන්ම වර්ධනය වෙන අපනයන මේ සේවාව මොකද්ද? මෘදුකාංග. අපි 20 වෙනකොට මෘදුකාංග අපරල් වලට වඩා ඇංගලුම් වලට වඩා ඉස්සරහට යන්න තමයි අපේ බලාපොරොත්තුව. ඩොලර් බිලියන 5ක් මෘදුකාංග හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ආදායම ලබා ගන්න. අපි අදටත් වැඩිපුරම ආදායම විදේශ ආදායම ලබා ගන්නේ අපේ අම්මලා, අපේ අක්කලා, අපේ භාර්යාව රට ඇරලා. ඒක නෙමෙයි අපිට කරන්න ඕනේ. මම දැක්කා අපේ ජනතා විමුක්ති වෙනුවෙන් සහෝදරවරුත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. අපි එතනම එදා ඉඳන් ඉන්නවා. හරි අපිට මේක වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි මේ මෘදුකාංග වලට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ තියෙනවා මේ එක්ස්පෝර්ට් බද්දක් 114. හරි 114. හැබැයි මෘදුකාංග සඳහා අපි ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු ඉන්සෙන්ටිව් එක තමයි ටැක්ස් ඉන්සෙන්ටිව් එක තමයි 50 දෙනෙක්ට වඩා වැඩ කරනවා නම් ඒ 50 දෙනාගේ පඩියෙන් 50 දෙනාට වඩා වැඩ කරනවා නම් එතනින් එහාට යන කට්ටියගේ පඩියෙන් 135ක් අපිට ඩිඩක්ෂන් එකක් හැටියට ගන්න පුළුවන් ටැක්ස් එක. හැබැයි අපි බැලුවා රටවටේ පොඩි පොඩි ආයතන තියෙන්නේ, ස්ටාර්ට්අප් තියෙන්නේ. හරි මගේ මේ කෝට්ට ප්‍රදේශයේ බොහෝ තැන්වල බැද්ද ගානේ පාරේ ගියා නම් ගෙවල් වල ස්ටාර්ට්අප් එකක් පටන්ගෙන සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරනවා, ස්ටාර්ට්අප් එකක් පටන්ගෙන වෙබ්සයිට් හදනවා. එහෙමත් නැත්නම් ස්ටාර්ට්අප් එකක් පටන්ගෙන වෙන කොහරි රටක් එක්ක ඔවුන්ට කෝල් සෙන්ටර් සපෝට් එකක් දෙනවා. එතකොට අපි මොකද කරලා තියෙන්නේ? ඒ 50 දෙනාගේ මිනිමම් එක අයින් කරා. එහෙමනම් ගරු නියෝජ කතානායකතුමනි මෘදුකාංග සේවයේ ඉන්න අපේ දරුවන්ට අපේ තරුණ පරපුරට ඉතා විශාල දිරිගැන්වීමක් මේක. මොකද ඔවුන්ගේ බද්ද ගරු නියෝජ කතානායකතුමනි 114 ඉඳලා 103-4ට අඩු වෙනවා මේ වැඩපිළිවෙල නිසා. ඉතින් ඒ නිසා අලුත් අදහස් නිර්මාණ ඉස්සරහට අරගෙන යන්න, ඒවට ආයෝජනය කරන්න, දිරිගන්වන්න මේ බජට් එකෙන් ඉතාමත්ම හොඳ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් එක තමයි කෘෂිකර්මය ගැන අපි කතා කරනවා. මේ රටේ බජට් එකක් ගැන කතා කරන්න බෑ කෘෂිකර්මය ගැන කතා කරන්න නැතුව. මේ රටේ දුප්පත්කම ගැන කතා කරන්න බෑ කෘෂිකර්මය ගැන කතා කරන්න නැතුව. මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝමයක් ඉන්නේ කෘෂිකර්මය ආශ්‍රිතව. ඒ නිසා මේකත් මම පුද්ගලිකවම මහින්ද මේ මංගල මේ සමරවීර ගරු ඇමතුමාටත් එරන් වික්‍රමන්ත ගරු ඇමතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක අපේ අමාත්‍යාංශයට දෙ ක්‍රියාත්මක කරන්න අපි ලොකු ඉල්ලීමක් කරා. ඒකට අපිට ඒ අවශ්‍ය මේ පහසුකම් ලැබිලා තියෙනවා. ඒ තමයි අපි පළවෙනි පාරට තව මාසයක් ඇතුලේ පටන් ගන්නවා ලංකාවේ ප්‍රථම උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරපු ගබඩා සංකීර්ණය. මෙච්චර කල් මේක කරගන්න බැරි වුණා. අපි දකිනවා ලංකාදීප පත්තරේ, අපි දකිනවා රූපවාහිනියේ කොහොමද අලියොන්ට දාන්නේ එලෝලු දඹුල්ල මාකට් එකේ ටොන් ගණන් විසි කරනවා. හැමෝම කියනවා බලන්නකෝ 140ක් නාස්ති වෙලා, බලන්නකෝ 135ක් නාස්ති වෙලා. අපි දැක්ක මේ ළඟදී වට්ටක්ක ගොවියොන්ට වෙච්ච ඉරණම. අන්තිමට කොළඹ ග්‍රීන් පාත් එකට ගෙනහන තමයි වට්ටක්ක ටික වික්කේ කොළඹ හතේ නෝනලාට. හැබැයි සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වට්ටක්ක ටික අලියොන්ට හරි කාට හරි කන්න දානවා. ඉතින් ඒ නිසා අපි ගරු මන්ත්‍රීතුමනි ඉතාමත්ම සන්තෝෂයෙන් මම මේ කියන්නේ මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කරන්න පුළුවන් කාමර 6කින් යුතු ඒ උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරපු ලංකාවේ ප්‍රථම ඒ ගබඩා සංකීර්ණය අපි දමුල්ලෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඇඹිලි පිටියේ යාපනයේ සහ කැපිටිපොල ප්‍රදේශවලත් ආරම්භ කරනවා. අපි එතනින් නවතින්නේ නැහැ. මේ යෝජනාවේ තියෙනවා පුද්ගලික අංශයට අපි ආරාධනා කරනවා. මේකේ මම කෘෂිකර්මය සම්බන්ධයෙන් ඒ ඕනෑකම තියෙන සියලුම දෙනාට මේ අවස්ථාවේදී කියන්න කැමති පුද්ගලික අංශේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. කිසිම බද්දක් ගෙවන්න ඕනේ නැහැ. අපි අප්ෆ්‍රන්ට් ටැක්ස් කියලා තියෙනවා. ඒ අප්ෆ්‍රන්ට් ටැක්ස් ඔක්කොම අපි අයින් කරනවා. අප්ෆ්‍රන්ට් ටැක්ස් ඔක්කොම අයින් කරනවා. පැල් මේ NPT VAT මේ ඔක්කොම අයින් කරනවා. අයින් කරලා අපිට ඕන කරන්නේ අර ගොවි මහත්තයව මම පටන් ගත්තේ අර ගොවි මහත්තයා, අර තාත් පුතාගේ තාත්තා කුමරුපුරම් වෙච්ච එක්කන බැංකුවට ණය වෙලා තිබිච්ච එක්කන. එයාට පුතාට සල්ලි තිබුණ නැහැ තාත්තගෙන් ඉල්ල ගන්න. බැංකුවෙනුත් සල්ලි ගන්න බෑ විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ ගොවි මහත්තයව අපිට පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට එකතු කරන්න. සමහර විට සමහරු මේකට හිනහ වෙන්න පුළුවන්. කොහොමද අපේ මාතලේ ගොවි මහත්තයෙක් ප්‍රංශේ මේ සුපර් මාකට් එකේ එළවලු විකුණන්නේ කියලා. නමුත් ඒක තමයි මහත්තයෝ වෙන්නේ. ඒක තමයි වෙන්නේ. අද දියුණු වෙන ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් වල දැන් බලන්න කෙන්යාවේ ඉන්න මල් පල වගා කරන ගොවියෝ එදාම හැන්දෑවේ ඇම්ස්ටර්ඩෑම් වල රොටර්ඩෑම් වල මේ මල් පල විකුණනවා.
අපේ හර්ෂ සිල්ලා ගරු නියෝජ්‍යතුමාගේ කතාවට මුලින්දම් මම අහුන් කන්දර එතුමා බොහොම හොඳට මේ කෘෂිකර්මාන්ත සහ ගොවියා සවිබල ගැනීම සම්බන්ධව මම එතුමායි කරුණු පැහැදිලි අහන්නේ. මේක හොඳයි, මේ වැඩේ හොඳයි ගරු නියෝජ්‍යතුමා. ඒක මම ඔබතුමෙන් අහන්නේ. දැන් මේ විදිහට ගොවියා සවිබල ගන්න තීන්දුවක් ගත්ත තමුන්නාන්සලා රටේ අර ගම්මිරිස් ගොවියා වලපල්ලට දාලා ගම්මිරිස් පිටරටින් ගේන එක නවත්තන්න තීන්දුවක් ගන්නවද?
අරගෙන ඉවරයි ගරු, අරගෙන ඉවරයි. ඒක අරගෙන ඉවරයි. ගම්බිරිස් කරුංකා ඒවා මේවා ඔක්කොම ඒක අරගෙන ඉවරයි. ගේන්න බෑ. හරිනේ? ඒ තීරණය අරගෙන ඉවර. දැන් බලන්න, දැන් මේ සියලු දේ කරන්න මේ බජට් එක හරි කොම්ප්‍රිහෙන්සිව්. මේක හැම දෙයක්ම බලලා තියෙනවා. ඊට පස්සේ දැන් අවශ්‍ය වෙනවා ණය පහසුකම්. දැන් මේ අලුත් දේවල් හදන්න මේ ඉන්සෙන්ටිව් දෙනවා, ණය පහසුකම්. දැන් බලන්න මම එක උදාහරණයක් අරගෙන පෙන්නන්න. අපිට ඕනේ ගරු මන්ත්‍රීතුමා, සොයිසා මන්ත්‍රීතුමා, අපි කිව්වේ දැනුම මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගොඩනගන්න ඕනේ කියලා ඉහළ තරඟකාරීත්වයක් තියෙන. එහෙමනම් අපි උත්සාහ කරන්න ඕනේ එවැනි දේවල් වලට නායකයන්. දැන් මේ 1.12 මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එකේ තරුණ උපාධිධාරීන් හා ජාතික වෘත්තීය වේදි NVQ 5-6-7 මට්ටමේ සහතිකපත් ලාභී. ණය මුදල කීයද? ලක්ෂ 15යි. වාර්ෂික පොලි අනුපාතය කීයද? 112යි. හැබැයි රජය විසින් සහනාධාරය කීයද? 100%යි. ඒ කියන්නේ NVQ 567 තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා බැංකුව ගිහිල්ලා මෙන්න මේක තමයි මගේ ප්‍රොජෙක්ට් එක දැනුම මත ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක කියලා ලක්ෂ 15ක අපිට ණයක් ගන්න පුළුවන්. ඔහුට හෝ ඇයට ලක්ෂ 15ක ණයක් ගන්න පුළුවන්. 100%ක් පොලිය ගෙවන්නේ රජේ.
බලන්න ගරු නියෝජ කතානායකතුමනි මෙහෙම බජට් එකක් ඉදිරිපත් කළත් මලමිනියක් කියලා මලකුණක් කියලා අපේ බන්දුල කිව්වනේ මොන රාජ්‍යාවක්ද මේ එතුමා එතුමාගේ මේ මේ හෘද සාක්ෂරේ එකඟවද ඒ විවේචනය ඉදිරිපත් කරේ අනිත් එක තමයි සමහර තැන්වල ඒ කට්ටේ ඉන්නන කොලැටරල් මේ මොනවාද මේ කොලැටරල් ඉන්නන තියන් අප මංගල ඇමතුමා මේ බජට් එකේ කිව්වා ඒ SME වලට කුඩා හා මධ්‍යම පරිමාණයේ ණය ලබා ගන්න මේ මේ තරුණ තරුණියන්ට ඒකත් අපි රජයෙන් ලබා දෙනවා කියලා මේ බජට් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔන්න වාගේ තමයි අපේ මේ දර්ශනේ ඉදිරියට අරගෙන යන්න මේ අයවැය යෝජනාවලිය හරහා ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ ඔක්කොම කරලා අපි වෙළඳපොළ ලෝක වෙළඳපොළ තරණය කරන්න ඕනේ. මම
ඕඩර් ප්ලීස් පොයින්ට් ෆෝරින් ගෙන් පැහැදිලි කිරීමක් දැනගන්න ඕනේ. දාර ආර්ථික මධ්‍යස්ථාන අපි විවෘත කළේ ගොවියගේ ෂෙතට. හැබැයි මේ ආර්ථික මධ්‍යස්ථාන සේරම පාච්චකන්නේ ගොවිතැන සම්බන්ධ නැති වෙනත් ව්‍යාපාරිකව තමයි ආර්ථික මධ්‍යස්ථාන පාලනය අතට ගත්තේ. දැන් ඔය සීත කරන ප්‍රශ්නේ අපේ තක්කාලි පිටරටට ගැන ප්‍රශ්නේ අතාම සාර්ථක හොඳ වැඩ පිළිලා ගොවියන්ගේ පැත්තේ. මේකේ ඒක සම්බන්ධ කරන ආයතනේ කුමක්වා දාන්න හැතුමුතුමාලා
මම ස්තුතියි මේක මගේ වැඩක් මේක මගේ වැඩක් මම තමයි මේක සම්බන්ධීකරණය කරන්නේ මම තමයි මේක රෙස්පොන්සිබිලිටි ගන්න මම සුවසරිය පටන් ගන්නකොට මේ රටේ ඉන්න හැමෝම මට hina වුණා අර GMO එක නොක ප්‍රෙස් කොන්ෆරන්ස් කියලා කිව්වා රෝ එක ගේනවා අරක කරනවා නගින්නපයි කිව්වා මේ ඇම්බියුලන්ස් වල ඉස්පිරිතාල වලින් ගත්තේ නැහැ මගේ ඇම්බියුලන්ස් වලින් ගේන මිනිස්සුන්ව අභියෝග කෝටියක් තිබ්බා හැබැයි මේ රටේ අද ඕනම කෙනෙක් මම අභියෝග කරන්න පුළුවන් නම් එක්කෙනෙක් ගෙනල්ලා කියන්න 1990 සුවසරිය සාර්ථක ව්‍යාපෘතියක් නෙවෙයි කියලා ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමා මම මේ වැඩත් කරනවා මේක කරන්න පොදු සැපීම අමාත්‍යාංශය හරහා අපි මේ අලුත් පටන් අරන් තියෙන වැඩපිළිවෙලේ බොහොම ඉස්සුදි වැඩපිළිවෙලට අපි ගොවි මහතුරු සම්බන්ධ කරගෙන තියෙනවා අපි වෙළඳ මහතුරු සම්බන්ධ කරගෙන තියෙනවා රජය සම්බන්ධ කරගෙන තියෙනවා පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන තියෙනවා අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා සාර්ථක කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ඉතාමත්ම ඕනෑකමින් කියන ප්‍රශ්නේ ඇහුවට බොහොමත්ම ස්තුතියි මම මේක කොහොමද කියාගන්නේ කියලා තමයි හිතියේ දැන් නියෝජ කතානායකතුමනි දැන් ඒ වල අපි සම්බන්ධ නැහැ මේ මහන්සි වෙන තරුණ පරපුරට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි දැන් බලන්න අපි ළමයින්ට එන්න කියනවා ඒ කට්ටියට ලෝන් දෙනවා ඒ කට්ටියට අවස්ථාවක් දෙනවා රට පිටරට අරින්න ඒ කට්ටියට ඒ අවශ්‍ය දිරිගැන්වීම කරනවා දැන් ඒ කට්ටිය කියනවා දැන් මම කසාද බඳිනවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කියනවා අනේ ඩාලින් ඔයාට ගයක් හදන්න හැකියාවක් නැහැනේ අනේ පැටියෝ මං කොහොමද ඔයා කසාද බඳින්නේ මේක තමයි හැම තරුණයගේම තරුණියගේම සීනිය. අනේ පැටියෝ ඒක තමයි එතනට තමයි එන්න හදන්නේ. ඒක තමයි එන්න හදන්නේ. ඔයාටත් එහෙමනේ සොයිසා මටත් එහෙමනේ සිල්වා කාටත් එහෙමයි. හරි ඉතින් අපි බලන්න ඕ කොහමද අලුතේ බඳපු ජෝඩුවකට ගයක් හදාගන්න. දැන් බලන්න NSP එකට කියලා කොච්චර අමාරුද ණයක් ගන්න. බලන්න හවුසින් ස්ටාර්ට් අඩු වෙලා. දැන් අපේ කෝට් පැත්තේ ගයක් ගන්න හරි අමාරුයි. හැබැයි මට මේක පෙරලලා දෙන්න.
බුදුමාරේ විනාඩි 2යි තව තියෙන්නේ.
හරි හරි. මම මේක දෙන්න. 72. හරි. හරි. කසාදවර මිලියන 10ක්. හරි. මිලියන 10ක්. මිලියන 10ක් හම්බ වෙනවා 72 වෙනි පිට. හරි. මිලියන 10ක් හම්බ වෙනවා. මේ බලන්න හෝම් ස්වීට් හෝම්. මේකේ උපරිම ණය මිලියන 10ක්. සහනාධාර පොලිය 140ක්. එතකොට මේ තරුණ ජෝඩුවට කීයද ගෙවන්න වෙන්නේ ගයක් හදාගන්න 107යි නියෝජ කතානායකතුමනි 107යි අවුරුදු 25 30 කසාද වැඳලා දරුවෝ දෙතුන් දෙනෙක් හදලා පඩිය වැඩි වෙලා මේ රුපියල් මිලියන 10 ගන්න රුපියල් මිලියන 10ට වඩා යනවනම් ඒ කටියට ඊටු ටික තමන් එකතු කරන්න පුළුවන් තවත් එකක් තියෙනවා සිහින මාලිකා ණය යෝජනා ක්‍රමේ අපේ විදේශවල වැඩ කරන ඒ ඒ ඒ ඒ
මාගේ කාලය අවසන්යි.
ඒකට මට විනාඩි 5ක් දෙන්න. මට විනාඩි 5ක්
දෙන්න. මම තුමා. කාගෙන් පෑදිලි කරගන්නේ?
අහ දෙන්න.
මම මේ කතා කරනවා. පෑදිලි කරන්න. තීන මාලිකා ණය දෙනකොට මේ අපේට ගන්න කසාද සහතිකයේද වෙන මොනවද?
කසාද සහතිකයේ මොකක් හරි වැලියු එකක් තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා කසාද සහතිකයේ අපේට තියන්න උන ඒක තියෙන්නේ හෝම් ස්වීට් හෝම් සීන මාලිගා කියන්නේ අපේ පිටරට වැඩ කරන කට්ටියට ඒ කට්ටියටත් මිලියන් 10ක් දෙනවා මේවා කලින් ඔය කොච්චර මේ කතා කරත් සමාජවාදී ගැන මේ සමානතාවය ගැන ඕගොල්ලෝ මේවා කරේ නැහැ 3.46යි පොලිය ඉතින් මේ අපේ මැද පෙරදිග වැඩ කරන කොරියාවේ වැඩ කරන ඉතාලියේ වැඩ කරන සියලු දෙනාට මම ඉතාමත් ඕන කමින් කියනවා ඔබලාගේ ගෙවල් වල කොළඹ මේ නුවර අනුරාධපුරයේ පුත්තල මේ මීගමේ ඉන්න කට්ටියට කියන්න අපිට ගන්න පුළුවන් ණයක් දැන් මිලියන 10ක ණයක් ගන්න පුළුවන් 3.46යි අපිට පොලිය හැටියට ගෙවන්නේ ඉතින් මෙන්න මේ විදියට බලනකොට අපි මේ කරන්නේ මොකද්ද මට වෙලාව නැති නිසා මම මේක නවත්තන්න කලින් මට විනාඩි 5ක් දෙන්න මම ඒක ආරම්භ දෙන්න අවසාන වශයෙන් කියන්න ඕනේ අපි මේ සියලු දේ කරනවා මේ පුද්ගලික අංශයට තමයි මේ ඔක්කොම දීලා තියෙන්නේ අර මම කලින් කතා කරපු ගොවි මහත්තයා පුද්ගලික අංශේ මම කතා කරපු එයාගේ පුතා software engineer වෙලා දැන් පිටරට අරින්නේ 104 මේ බදු ගෙවන්නේ එයා පුද්ගලික අංශේ නමුත් මේ කට්ටියගේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන අපිට යටිතල පාසුකම් ඕනේ ඒක තමයි රාජ්‍යාංශය මම ගෞරවනීය රාජසේවකගේ කාරුණික ඉල්ලීමක් කරනවා මගේ අම්මයි තාත්තයි රාජසේවකයෝ ඒ නිසා මම මේ ගැන සංවේදී මම කතා කරන්නේ දන්න නිසා රජයට අමාරු වුණා අපිට කොච්චර අමාරු වුණා ඔබලාට සැලකිය යුතු පරිවැඩි කිරීමක් සිද්ධ කළා තියෙනවා මේ කායවැය කරනවා මේක ජනාධිපතිතුමා පත් කරපු විශේෂ වැටු කොමිෂන් වාර්තාවට අනුව තමයි වැටු විෂපදාවයන් අයින් කරන්නේ මට අරන් දෙන්න පිට 65 හරි ඒ අනුව බලන්න කොච්චර පඩි වැඩි වෙනවද කියලා මම මේක කිය කියන්නම ඕනේ මේක බොහෝ වෙලාවට 65 වෙන පිට බොහෝ වෙලාවට ගන්න දැන් අපි ගුරුවරයෙක් ගමුකෝ නියෝජිත කතානායකතුමනි දැන් අපි අධ්‍යාපනය ගැන කතා කරනවා දැනුම මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගැන කතා කරනවා ගුරුවරයෝ අපි විතාමත්ම ගරු කරනවා ගුරුවරයෝ ඔබතුමා දන්නවද මෙතන මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නම් මම එතුමාට කියනවා අර පැනලා ගියාන ගුරුවරයෙක්ගේ උපාධිධාරියෙක්ගේ ගුරුවරයෙක්ගේ 2015 වැටුප රුපියල් 16100යි රුපියල් 16100යි ඔය සමහරුන්ගේ සපත්තු කුට්ටම ඊට වඩා වැඩි දැන් මේ හරහා 2016 අපි රුපියල් 19540 කරලා තියෙනවා 2017 22980 කරලා තියෙනවා 2018 26420 කරලා තියෙනවා දැන් මේ ඉදිරිපත් කරන වැටුප විෂමතා වෙනස් කිරීමත් සමග 2019 මේ වැටුප 29860 වෙනවා 2020 වෙනකොට රුපියල් 33300ක් වෙනවා මට කියන්න ඔබතුමාට උගන්නන ඔබතුමාගේ දරුවට උගන්නන ගුරුවරයාගේ පඩිය රුපියල් 16 ඉඳලා රුපියල් 33000ට වැඩි කරන එක වැරද්දක්ද ඒක වැරදිද කවුරු හරි කියන්න ඒක වැරදි නම් වැරදි කියන්න මම අභියෝග කරනවා කිසි කෙනෙක් එක කරන්න බෑ ඒගොල්ලෝ ඒ කරන වෙහෙස මහන්සියට අපේ දරුවෝ ගන්නන්න රුපියල් 33000 ඒ කියන්නේ ගරු නියෝජිත කතානායකතුමනි රුපියල් 16100 ඉඳලා රුපියල් 33300 වැඩි කරනවා 100%ක වැඩිවීමක්
107ක
අපිට ඒ වගේම අනිත් කට්ටියක් තියෙනවා මම කියවන්නේ නැහැ නමුත් මම මේ කිව්වේ මගේ ඉල්ලීමක් තියෙනවා හරි අපේ මාතෘභූමිය ඉදිරියට ගේන්න වගකීමක් යුතුයකමක් අපි හැමෝටම තියෙනවා දේශපාලන පක්ෂවලට නෙමෙයි අපිට තියෙනවා පුරවැසියෝ හැටියට සුනල් හඳුන්නැත්තේ හැටියට මගේ මිත්‍රයා ඔබට තියෙනවා හර්ෂද සිල්වා හැටියට මට තියෙනවා හරි තිරංග සුමති බාලාතන කතා කර කර ඉන්නව අනුස්සයා ඔහෙටත් තියෙනවා හරි ඉතින් ඒ නිසා අපේ වැදගත් දෙයක් තියෙන්න ඕනේ අපි මේ පාර්ලිමේන්තුවේ මෙතන ඇවිල්ලා මගේ කාලය ඉවර වෙන නිසා මම නවත්තන්නයි යන්නේ අපිට වාද විවාද කරන්න පුළුවන් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කවුරුත් මට මිරිස් ගැහුවේ නැහැ කවුරුත් මට බයිබල් එකෙන් ගැහුවේ නැහැ කවුරුත් මට පුටු ඇඳකින් ගැහුවේ නැහැ එහෙම නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ගෙනියන්නේ මෙන්න මේ විදිහටයි ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ගෙනියන්නේ ඒ නිසා ගරු මහින්ද රාජපක්ෂ මහත්තයා මම කැමති වෙනවා හිටියානම් නමුත් ඔහුට මගේ කතාව අහගෙන ඉන්න බැරි වුණා ඔහුට ශක්තියක් නැති වුණා මේ විවේචනයට සවන් දෙන්න ඔහු කරපු දේවල් පිළිබඳව අපි විවේචනය කරනකොට සවන් දෙන්න ශක්තියක් නැති වුණා නමුත් මම කියනවා අපි සියලු දෙනා මංගල සමරවීර ගරු ඇමතුමාටත් ඉරාන් වික්‍රමරත්න ගරු රාජ ඇමතුමාටත් අපේ සමර්තුංග ආචාර්ය තුමා ඇතුළු සියලුම මුදල් අමාත්‍යාංශයේ ඒ නිලධාරීන් මහත් මහත්තුන්ට ස්තුතිවන්ත වෙනවා. අමාරු අවස්ථාවකදී මොකද මම ගියා හම්බු වෙන්න මෙයාව කවුද මේ ක්‍රිස්තියන් ලගා ක්‍රිස්තියන් ලගාට හම්බුන මමත් ගියා මංගලත් එක්ක. මම දන්නවා එක තියෙන අමාරුව. අපි අපේ රටේ තියෙන ගැටලුකාරී තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. නමුත් ඒක ඇතුලේ ඉඳලා මෙවැනි ඉතාමත්ම ආකර්ෂණීය සහ වගකීමකින් යුතු ආයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ඒ සියලු දෙනාට මගේ ස්තුතිය ගෞරවය ප්‍රණාමය කරමින්
බොහොම ස්තුතියි.